Announcements by the Speaker. I wish to inform that the Honorable Tahir Marikar, Member of Parliament, had been nominated to serve in the Ministerial Consultative Committee on Education, Higher Education and Vocational Education and the Ministerial Consultative Committee on Health and Mass Media by the Committee of Selection on 25th June 2026 in terms of provisions of Standing Order 130(3) of the Parliament to fill the vacancies that occurred due to the resignation of the Honourable Mr. M.A.M. Tahir from the membership of these two ministerial consultative committees. Announcement number two. I wish to kindly inform all Honourable Members of Parliament that a policy briefing and awareness programme on human trafficking for Honourable Members of Parliament will be held today, Friday, 26 June 2026, from 11:30 a.m. to 1:30 p.m. in Committee Room No. 1 of Parliament, with the participation of resource persons from the National Anti-Human Trafficking Task Force functioning under the Ministry of Defence. Announcement number 3. I wish to inform you that the arrangements have been made to hold the Diyawanna Poson Bhaktigi Saraniya, jointly organized by the parliamentary staff of the Sri Lanka Parliament and the parliamentary staff Buddhist Association, near the copper door of Parliament, under the patronage of the Honorable Speaker, to celebrate Poson Festival on Tuesday, 30th June 2026, from 3 p.m. to 5 p.m. I kindly invite all Honorable Members of Parliament to attend the event. Presentation of papers. Honourable Prime Minister and Minister of Education, Higher Education and Vocational Education.
Honourable Rajya Nayakalpanakarana Karyalaye Varshika Nayakalpanakara Vartava Saha 2024 Anka 44 Danana Rajya Moolya Kalpanakarana Panate 11 Vani Vagantiya Prakarava 2027 Varshaye Sandaha Moolya Kramopaya Prakashaye Mama Idiripat Karami Mema Vartava Saha Prakashaya Rajaye Mudal Pilibanda Karaka Sabhawa Veta Yomu Kala Yutuyai Mama Yojana Karami 2027 Varshaye Sandaha Sri Lanka Agnidiga Vishwavidyalaye Varshika Vartava Saha Ginum Mama Idiripat Karami මෙම වාර්තාව අධ්‍යාපනයේ ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි. 2025 වර්ෂයේ සඳහා තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව සහ 2025 වර්ෂයේ සඳහා ක්‍රොම්ට්‍රෝලර් ජෙනරාල් කාර්යාලයේ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තා ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි. රජයේ ගිණුම් පිළිබඳ කාර්ක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තුව සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
Honorable Dr. Anil Jayanth, Minister of Labour and Deputy Minister of Finance and Planning.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 11 වෙනි වගන්තිය ප්‍රකාරව සකස් කරන ලද 2027 වර්ෂයේ සඳහා වන මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය ගරු මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වෙනුවෙන් මම අද පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කර ප්‍රකාශයට පත් කරනවා. මෙම පනත යටතේ සෑම වර්ෂයකම ජූනි මාසේ 30 වෙනිදා හෝ ඊට පෙර මුදල් අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියලත් මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වෙනවා. ඒ අනුව 2027 වර්ෂය සඳහා මෙම මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය පසුගිය ජූනි 22 වෙනිදා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගත්තා. ඒ අනුව අද දින මම ගරු මෙම වාර්තාව අද ගරු සභාවට ඉදිරිපත් කරනවා. මෙම ප්‍රකාශය ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වෙනවා. පළමු කොටසේදී සඳහන් වෙන්නේ 2027 වර්ෂය සඳහා වන මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශයයි. ඒ අනුව රජයේ මධ්‍යකාලීන රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති අරමුණු සහ ප්‍රමුඛතා පිළිබඳව ඉදිරි වසර 5ක කාල සීමාව සඳහා ක්‍රමෝපාය ප්‍රකාශය තුළ ඉදිරිපත් කරනවා. 2026 වසරේ සිට 31 දක්වා වූ කාලය සඳහා මධ්‍යකාලීන මූල රාමු මේ ප්‍රකාශය තුළ ඇතුළත් වන අතර රාජ්‍ය ණය ත්‍රිසර මට්ටමක ගෙන ඒම ප්‍රාථමික අතිරික්තය පවත්වාගෙන යාම රාජ්‍ය ආදායම් ශක්තිමත් කිරීම වියදම් විචක්ෂණශීලී ලෙස කළමනාකරණය කිරීම, ආර්ථික වර්ධනය සඳහා අවශ්‍ය රාජ්‍ය ආයෝජනය ලබා දී ප්‍රවර්ධනය කිරීම වූ ඉලක්ක හා ප්‍රතිපත්ති මෙහි සඳහන් වෙනවා. මෙම මධ්‍යකාලීන මූල්‍ය රාමුව සෑම වර්ෂයකම යාවත්කාලීන කරන අතර එය ඉදිරි වර්ෂ 5ක කාලයක් සඳහා අදාළ වෙනවා. රාජ්‍ය මූල්‍ය සැලසුම්කරණයේ පාරදෘශ්‍යභාවය, වගවීම සහ පූර්ව සැලසුම්කරණය තවදුරටත් ශක්තිමත් කිරීම තමයි මේ ප්‍රධානම අරමුණ වන්නේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙම ලේඛනයේ දෙවනි කොටසෙන් වෙන්නේ මූල්‍ය අවදානම් පිළිබඳ ප්‍රකාශය ඉදිරිපත් කිරීමයි. ඒ අනුව රජයේ මගින් විසින් අපේක්ෂා කරනු ලබන රාජ්‍ය මූල්‍ය ඉලක්කයන්ට එල්ලවිය හැකි බලපෑමේ අවදානම් සාධක හඳුනාගෙන ඒව විශ්ලේෂණය කරලා තිබෙනවා. විශේෂයෙන්ම සාර්ව ආර්ථික අවිනිශ්චිතතාවයේ හේතුවෙන් පැනනගින මූල්‍ය අවදානම්, රාජ්‍ය ව්‍යවසායන්ගෙන් පැනනගින මූල්‍ය අවදානම්, රාජ්‍ය ණය සහ රාජ්‍ය අපකර සම්බන්ධ මූල්‍ය අවදානම්, ස්වාභාවික අපදා සහ දේශගුණික විපර්යාසයන් හේතුවෙන් ඇතිවිය හැකි මූල්‍ය බලපෑම්, රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයේ ව්‍යාපෘති යටතේ ඇතිවිය හැකි බලපෑම් මෙම ප්‍රකාශයේ විස්තරාත්මකව සඳහන් වෙනවා. ඒ වගේම මෙම මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශයේ රාජ්‍ය මූල්‍ය අවදානම් පිළිබඳ ප්‍රකාශයේ මහජනතාවගේ දැනගැනීම සඳහා වැඩිදුර අදහස් ලබා ගැනීමටත් සංවාදය සඳහා මුදල් හා ක්‍රම සම්පාදන මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේදී අද දින ප්‍රසිද්ධියට පත් කරනවා. 2027 වර්ෂය සඳහා වූ මේ ප්‍රකාශය අයවැය සකස් කිරීම සඳහා 2027 අයවැය සකස් කිරීම සඳහා මධ්‍යකාලීන මූල්‍ය රාමුව සපයන අතර ඒ රජයේ මධ්‍යකාලීන මූල්‍ය ප්‍රතිපත්ති ඉලක්ක සහ ප්‍රමුඛතා පිළිබඳව පාර්ලිමේන්තුව හා මහජනතාව දැනුවත් කිරීම එහි ප්‍රධාන අරමුණක්. ඒ වගේම ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් පසු රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වයේ යළි ගොඩනැගීම, රාජ්‍ය ණය තිරසාර මට්ටමකට ගෙන ඒම, රජයේ ආදායම් වැඩි දියුණු කිරීම, වියදම් විචක්ෂණශීලී ලෙස කළමනාකරණය කිරීම සහ ආර්ථික වර්ධනයට අවශ්‍ය රාජ්‍ය ආයෝජන ප්‍රවර්ධනය කිරීම මෙහි මූලික අරමුණු වෙනවා. මෙම නිසි කළමනාකාරීත්වයකින් යුතුව ආර්ථිකය හැසිරවීම හේතුවෙන් විශේෂයෙන්ම 2025 වර්ෂයේදී අපිට 5% ආර්ථික වර්ධනයක් පවත්වා ගන්න පුළුවන් වුණා. ඒ වගේම රාජ්‍ය ආදායම දළදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදිහට 16.7% ලෙස පවත්වා ගන්න පුළුවන් වුණා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෑත කාලීනව විශේෂයෙන් මේ තත්ත්වයන් අත්පත් කරගත්තේ මෑත කාලීනව අපි මුහුණ දුන්නු ද්විත්ව සුලිකුණාටුවේ අහිතකර බලපෑම්, ඒ වගේම වර්තමානයේ අපිට මුහුණ දෙන්න සිදුණු මැද පෙරදිග ඇති වූ අර්බුදය, ඒ වගේම ගෝලීය සහ දේශීය අභියෝගයන් තත්ත්වයන් හමුවේ ඉතාම සාර්ථකව අපි ඒවට මුහුණ දීමේ රජයේ විචක්ෂණශීලී ප්‍රතිපත්ති හා යහපත් ආණ්ඩුකරණය පිළිබඳ ගොඩනගාගත්තු ප්‍රතිපත්ති මත සහ ඒ ඔරොත්තු දීමේ හැකියාව මේ අපේ ප්‍රතිපත්ති අතර පෙන්නුම් කරපු නිසා, විශේෂයෙන්ම මේ සුලිකුණාටුව හේතුවෙන් සිදු වියසනයේ මගින් ඇතිවෙච්ච බලපෑම වෙනුවෙන් මහජනතාවට විශේෂයෙන් ආපදාවට ලක් වූ ප්‍රදේශවල ජීවත් වෙන මිනිසුන්ට වෙනුව යථා තත්ත්වයට පත් කිරීමට ඒ අදාළ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා 2026 වර්ෂයට රුපියල් බිලියන 500ක අතිරේක ප්‍රතිපාදනයක්ද ලබා දුන්නා. ඒ වගේම මෑත කාලීනව මැද පෙරදිග මේ යුදමේ තත්ත්වයේ හමුවේ ලංකාවේ ආර්ථිකයට ඇතිවෙච්ච බලපෑමට මුහුණ දීම සඳහා විශේෂයෙන්ම රුපියල් බිලියන 100ක මූල්‍ය සහන පැකේජයක් ලබා දීලා කඩිනමින් ඒ ක්‍රියාත්මක නැංවීමටත් රජයේ පියවර අරගෙන තියෙනවා. එවැනි සහන සලසන අතරතුරේදීම රටේ ආර්ථික ස්ථාවරත්වය 2026 පළමුණු කාර්තුවේදී 5.1% සාධනීය වර්ධනයක් අත්පත් කර ගැනීමට සහාය පවත්වා ගැනීමට අපි සමත් වෙලා තියෙනවා. මැයි මාසයේ වන විට මතුපිට උද්ධමනයේ 5.5% මට්ටමකට පාලනය කර ගැනීමට හැකි වෙලා තියෙනවා. මැයි මාසයේ වන විට අපගේ දළ නිල සංචිත ඇමරිකානු ඩොලර් 6.8% ඉහළ මට්ටමකට පවත්වා ගන්නත් අපිට පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම විදේශගත ප්‍රජාව තුළ ඇති අඛණ්ඩ විශ්වාසය තවදුරටත් තහවුරු කරමින් විදේශීය ශ්‍රමික ප්‍රේෂණ පසුගිය වසරේ පළමු මාස 5ට සාපේක්ෂව 26%කින් කැපී පෙනෙන ලෙස වර්ධනය වෙලා තියෙනවා. රාජ්‍ය මූල්‍යාංශයේ ක්‍රියාකාරීත්වයේද දෙදස් විසිපා වර්ශයේදී දළදේශය නිෂ්පාතිය ප්‍රසතියක් විදිර සියයට පහහිදසම හතරක ප්‍රාථමික අතිරික්තයක් වාර්තා කරමින් ශ්‍රී ලංකා ඉතිහාසේ ඉහළම ප්‍රාථමික අතිරික්තය අපිට අත්පත් කරගන්න පුළුවන් වෙලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය ණය අනුපාතයේද 2024ට සාපේක්ෂව 2025 වර්ෂයේදී පහළ වැටී තියෙනවා. ඒ අප ගෙන යන රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණ සාර්ථකත්වයේ පිළිබඳ සාක්ෂියක් වන අතර එම සාර්ථකත්වයේ තවදුරටත් පවත්වා ගනිමින් 2026 වසරේ ජනවාරි මාසයේ සිට මැයි මාසයේ දක්වා කාලය තුළ සමස්ත ආදායම පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 30.6% කැපී පෙනෙන වර්ධනයක් සනිටුහන් කරනවා. බදු පරිපාලනයේ විධිමත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස 2026 වර්ෂයේ මැයි මාසයේ අගවන විට රුපියල් බිලියන 2536.8% සමස්ත ආදායමක් අපි උපයාගෙන තියෙනවා. එහිදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 1096ක්ද ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 1079ක්ද ලෙස ඉහළ ආදායම් වාර්තා කරලා තියෙනවා. වඩාත්ම වැදගත් වන කරුණ වියදම් තාම දැඩි කළමනාකාරීත්වයකින් පාලනය කිරීමෙන් අපි පෙන්වනු ලබන දැඩි මූල්‍ය විනය හේතුවෙන් 2025 වර්ෂයේදී අයවැය හිඟයක් වෙනුවට මේ 2026 ජනවාරි මැයි කාල සීමාව තුළ රුපියල් බිලියන 197.4% අතිරික්තයක් සහිත අයවැය ශේෂයක් වාර්තා කරලා තියෙනවා. ඒ ඉලක්කගත ප්‍රමාණයෙන් 314ක එනම් රුපියල් බිලියන 1131ක අතිරික්තයක් ළඟා කර ගැනීමට අපිට හැකි වෙලා තියෙනවා. 2027 මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය හඳුන්වා දෙන ප්‍රතිසංස්කරණ ඉදිරි වර්ෂවලදී අප රටේ රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වයේ තවදුරටත් තිරසර ලෙස පවත්වා ගනිමින් මේ ආර්ථික වර්ධනය පවත්වාගෙන යනවා. ඒ අනුව 27-31 කාලයේ විසින් රජයේ පහත සඳහන් ප්‍රධාන රාජ්‍ය මූල්‍ය ඉලක්ක පවත්වා ගැනීමට අපේක්ෂා කරනවා. 2032 වසර වන විට රාජ්‍ය ණය දළදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදිහට 95% දක්වා අඩු මට්ටමකට ගෙනීම 27 වර්ෂයේ සිට අවම දළදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයෙන් 2.6% ප්‍රාථමික අතිරික්තයක් පවත්වාගෙන යාම රාජ්‍ය ආදායම දළදේශීය නිෂ්පාදිතයෙන් 15%ට වැඩි මට්ටමකට පවත්වාගෙන යාම 2027 වර්ෂයේදී රුපියල් බිලියන 5064ක නාමික අගයක් සහිතව ප්‍රාථමික වියදම් දළදේශීය නිෂ්පාදිතයෙන් 13%ක මට්ටමක පවත්වාගෙන යාම 2027 වසරේ සිට රාජ්‍ය ආයෝජන දළදේශීය නිෂ්පාදිතයේ 4.4% මට්ටමකට පවත්වාගෙන යාමට කටයුතු කිරීම අයවැය හිඟය මධ්‍ය කාලීනව දළදේශීය නිෂ්පාදිතයෙන් 5%කට වඩා අඩු මට්ටමින් පවත්වා ගැනීම තමයි සමස්තයක් වශයෙන් තියෙන්නේ. ගරු නියෝජ්‍ය කතා නායකතුමනි, මෙම මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශයෙන් මගින් මේ ඉහත දක්වා ඇති පරිදි ණය තිරසරභාවය අත්පත් කර ගැනීම, මූල්‍ය විනය පවත්වාගෙන යාම, විනවිදභාවය, වගවීම සහ දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීමට අපි අපේක්ෂා කරනවා. ඒ වගේම අනාගත පරපුර මත පීඩනයක් ඇති නොවන පරිදි රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීම සඳහා මධ්‍ය කාලීන මූල්‍ය රාමුව අපිට මඟ පෙන්වීමක් ලබා දෙන බව සඳහන් කරන්න කැමැති. ඒ අනුව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 11 වගන්තියට අනුව සකස් කරන ලද 2027 මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය ගරු සභාවේ අවධානය සඳහා මම මෙයින් ඉදිරිපත් කරමි. බොහොමත්ම ස්තුතියි.
Yes, honorable leader of the opposition.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු අමාත්‍යවරයා, රටේ මූල්‍ය ක්‍රමෝපාය මූල්‍ය ස්ථාවරත්වය පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරා. ඇත්ත වශයෙන් මේ වාර්තාවේ අඩංගු කරුණු කාරණා පිළිබඳව අපි සතුව තිබෙනවා පරස්පර මතයන්. විශේෂයෙන්ම ප්‍රාථමික අතිරික්තය මේ රටට ලබා ගත්තේ ජනතා මත බදුබර පටවල. රාජ්‍ය ආදායම ඉහළ ප්‍රතිශතයක් ලබා ගත්තේ බදුබර පටවල. සුපසාධනය කප්පාදු කරලා, ප්‍රාග්ධන වියදම් කප්පාදු කරලා. ඒ නිසා විශේෂයෙන්ම පැහැදිලිවම මේ මොහොත වන විටත් ඇමරිකන් ඩොලර් මිලියන 2.5ක, එහෙම නැත්නම් 125ක ඒ විදේශ ණය ගෙවීමේ ඒ වාරිකයට මොකක්ද වුනේ කියන එක ගැන පැහැදිලි ප්‍රකාශයක් මේ පාර්ලිමේන්තු සභාවේ ක්‍රියාත්මක වෙලා නැහැ. ඉතින් අත්ත වශයෙන්ම එතුමා ඉදිරිපත් කරපු වාර්තාවේ කරුණු කාරණා රැසක්
පිළිබඳව
ඉල්ලීමක් කරනවා. කරුණාකරලා ඒ වාර්තාව පදනම් කරගෙන අපිට අනිවාර්යෙන්ම පාර්ලිමේන්තු විවාදයක් අවශ්‍යයි. ගරු කතා නියෝජක කතානායකතුමනි, තව පුංචි අවස්ථාවක් දෙන්න.
Honorable Sajith Premer, can we go? There are two more presentations of papers here.
පළවෙනි එක තමයි මම ඊයේ මතු කරා මේ ප්‍රශ්නය. මේ මොහොත වෙන විට ඇත්ත වශයෙන්ම ඩෙංගු ප්‍රශ්නය නිසා විශාල 49,000ක් ඩෙංගු
වලින්
විපතටපත් වෙලා තියෙනවා. එයින් 25,000ක්ම
බස්නාහිර පළාත.
ඒ පිළිබඳව පියවරක් ගන්නට
හොනරබල් කැබිනට් මිනිස්ටර්.
දැන් මේ වෙලාවේ තියෙන්නේ මේ වාර්තාව ඉදිරිපත් කිරීම. මේ මෙහෙම සම්ප්‍රදායක් පාර්ලිමේන්තුවේ නැහැ. ගරු නියෝජ්‍ය කතානායක
හොනරබල් මිනිස්ටර් ඔෆ්
ප්ලාන්ටේෂන් ඇන්ඩ් කමියුනිටි ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඉස්සරහට යන්න ඕන කියලා.
Yes, Honorable. I did listen to you, Honorable Leader of Opposition.
92-1, Honorable Deputy Speaker. මම මතු කරන්න හැදුවේ කරුණු දෙකයි. 49,000ක් ඩෙංගු වෝදුර නිසා අද විපතට ආපදාවට පත් වෙලා තිබෙනවා. එයින් 25,000ක්ම බස්නාහිර පළාතේ. නියෝජ්‍ය කතානායකතුමත් බස්නාහිර පළාතේ. ඒ නිසා ඒ පිළිබඳව රජයේ මීට වැඩිය සැලකිල්ලක් දක්වන්නට ඕන. ඒ වගේම අද මේ පාර්ලිමේන්තුව තුල තේරීම් කාරක සභාවක් ක්‍රියාත්මක වෙනවා පළාත් සභා ඡන්දය ගැන. ඇයි පළාත් සභා ඡන්දය පවත්වන්නේ?
Plantation and community infrastructure.
මේ 921 කියලා කියන්නේ මේට වඩා සම්පූර්ණ වෙනස් ස්ථාවර නියෝගයක් තියෙන්නේ.
Honorable
වහරි නම්බර් එකක් කියලා නැගිටින්න බෑ
එහෙම. බොරු කියන්න බෑ.
බොරු කියන්න බෑ. මොනවද මේ?
Honorable Minister of Plantation and Community Infrastructure. The minister here.
අටට ආපුවට නම්බර් එකක් කියන්න එපා.
Honorable Minister of Plantation and Community Infrastructure.
අද ඒ දුව විතරයි ඉන්නේ ධනියෝ කියන්නේ ඔක්කොම කියන්නේ.
Honorable Minister
here. නියෝජ්‍ය කතානායකතුමනි 2023 වර්ෂයේ සඳහා සීමා සහිත කුරුණෑගල වැවිලි සමාගමේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව පරිසරයේ කෘෂිකර්මයේ සහ සම්පත් ිරසාරත්වයේ පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
Honorable Minister of Public Administration, Provincial Councils and Local Government.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2025 වර්ෂයේ සඳහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සහ 2025 වර්ෂයේ සඳහා රත්නපුර සහ මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල වාර්ෂික කාර්යසාධන ගිණුම් වාර්තා මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා රාජ්‍ය පාලනය යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
Presentation of public petitions, the Honorable Dr. Madhura Seneviratna, Member of Parliament.
කරු නියෝජ්‍ය කතානායකතුමනි පානදුර වෑකඩ හොරණපාර අංක 117 දරන ස්ථානයේ පදිංචි WTD ප්‍රනාන්දු මෙනෙවේගෙන් ලැබුණු පැසමක් පිළිගන්නවා.
Honorable DV Chanaka, Member of Parliament, 2 petitions. Questions for oral answers. Honorable Nalin Bandara Jayama to ask the Minister of Trade, Commerce, Food Security and Cooperative Development. Honorable Ajit P. Pereira to ask the Minister of Justice and National Integration. Honorable Minister of Justice.
Ayanna Romilakam eka. Oh. ආයන රෝමනිලකම් දෙක දක්වා ඇති ලෙස ඔම්බුඩ්ස්මරයෙකු මේ අවස්ථාවේ පත්කොට නොමැත. රෝමනිලකම් තුන පොසත් රටක් ක්ලස්ටර් ජීවිතයක් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ නීතිපති දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීමට යන උපාය මාර්ගික දිශානතිය සඳහා ප්‍රධාන ක්‍රියාකාරකම් යෝජනා කර ඇත. ඒ යටතේ මේ වන විට අධිකරණ පද්ධතිය තුළ සිදුවන ප්‍රමාදයන් තුරන් කිරීමේ යාන්ත්‍රණයක් ලෙස රජයේ වෙනුවෙන් නඩුකටයුතු මෙහිමේ ස්වාධීන යාන්ත්‍රණයක් ලෙස ස්වාධීන රජයේ අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීම සඳහා නව නීතිය හඳුන්වා දීමට අධ්‍යයනය කර වාර්තා කිරීමට දැනටමත් ශ්‍රේෂ්ඨාධිකාර විනිසුරු ජනාධිපති නීති අසඳ කෝදාගොඩ මැතිතුමාගේ සභාපති යුක්ත ආක්ෂණික විශේෂඥ කමිටුවක් පත් කර ඇත. එසේම රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඔම්බුඩ්ස්මන්වරයෙකු පත් කිරීමට යෝජනා කර ඇත්තේ නීතිමත් දෙපාර්තමේන්තුවේ කටයුතු පිළිබඳ අගතියට පත්වන පාර්ශ්වයට සිය දුක් ගැටවිලි ඉදිරිපත් කිරීම සඳහාය. කෙසේ වෙතත් ප්‍රතිපත්ති ප්‍රකාශ සඳහන් මෙම ක්‍රියාකාරකම් සියල්ල එකිනෙකට අන්තර් සම්බන්ධ වේ. එබැවින් එක් පොරොන්දුවකට අදාළව යම් පියවරක් ක්‍රියාත්මක කිරීමේදී එය සිදු කර ලබන ආකාරය මත අනෙක් පොරොන්දු මගින් බලාපොරොත්තු වන ලබන අවස්ථාවන්ට සහ කාර්යයන්ට බලපෑම් සිදු විය හැකිය. එවැනි අවස්ථාවකදී එවැනි බලපෑමට ලක්වන හේත් ක්‍රියාත්මක කර නොමැති පොරොන්දු සම්බන්ධයෙන් පියවර ගැනීමට පෙර එහි අවශ්‍යතාවය දිශානීයගත කළ යුතුවේ. කරුණු එසේහින් මේ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව සහ රජයේ ප්‍රධාන අභිචෝදක කාර්යාලයක් පිහිටීම සම්බන්ධයෙන් වන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම කුමන ආකාරයෙන් සිදු කරන්නේද යන්න පිළිබඳව රජයේ විසින් තීරණය කිරීමෙන් පසු එය ක්‍රියාත්මක කිරීමේදී මෙම ප්‍රශ්නය දක්වා ඇති ඔම්බුඩ්ස්මන්වරයෙකු පත් කිරීමේ අවස්ථාවය ඔම්බුස්මරයාගේ බලතල හා කර්තව්‍යන් පිළිද සලකා බැලිය යුතු නැහැයි මෙතෙක් එම පත් කිරීම සිදු කිරීම රජය තීරණය කොට නොමැත. ඇයන්න පැන නොනගී.
ගරු නියෝජ්‍ය කතානායකතුමාගේ පළවෙනි ප්‍රශ්නය, නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් අගතියට පත්වන පාර්ශ්වයන්ට සිය දුක්ගැනවෙලී ඉදිරිපත් කිරීමට හැකිවන පරිදි විශේෂ පාර්ලිමේන්තු ඔම්බුඩ්ස්මන්වරේ පත් කිරීමට පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් පොරොන්දු වෙලා තිබුණා. ඒ කියන්නේ පාර්ලිමේන්තු ඔම්බුඩ්ස්මන් පාර්ලිමන්ට් ඔම්බුඩ්ස්මන් කෙනෙක් කියලා කියන්නේ පාර්ලිමේන්තුව ආශ්‍රිතව පාර්ලිමේන්තුවට අනුයුක්තව මෙවැනි ධූරයක් ඇති කරනවා. එතකොට නීතිපති දෙපාර්තමේන්තුව වගේ ඉහළ ස්වාධීනත්වයක් අපේක්ෂා කරන ආයතනයක් පිළිබඳව තීරණයක් පිළිබඳව නැවත සලකා බලන්න යම් අභියෝගයක් කරන්න සොයා බලන්න හැකියාව ලැබෙන්න ඕන කියන පැහැදිලි මූලධර්මය ඉතා වැදගත් මූලධර්මයක් මේ වර්තමාන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුණ කරුණු යොජ කතනාකද. එතකොට අද වෙනකම් මේ විශේෂ පාර්ලිමේන්තු ඔම්බුඩ්ස්මන්වරයා පත් කිරීම සම්බන්ධව මොනවා දෙයක්වත් වෙලා නැහැ. ප්‍රතිපත්ති පිළිබඳව කැබිනට් මණ්ඩලයට ගිහිල්ලා නැහැ. කෙටුම් පතක් සකස් කළා නැහැ. ඒ පිළිබඳව සාකච්ඡාවක් වෙලා නැහැ. පාර්ලිමේන්තුව තුල හෝ අභ්‍යන්තරයේ අද මේ ප්‍රශ්නේ මම මතු කරනකම් කිසිම දෙයක් වෙලා නැහැ නියෝජ්‍ය කතානායකතුමනි. එතකොට දැන් ප්‍රතිපත්ති ප්‍රකාශනයකට මෙවැනි බරපතල කාරණයක් ඇතුළත් කරනකොට ගරු ඇමතුමනි, අපිත් විශ්වාස කරනවා නීතිපති දෙපාර්තමේන්තුව තුල කාර්යක්ෂමතාව ඇති කිරීමට වැදගත් වන ක්‍රියාමාර්ග අපි ගත යුතුයි. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුව තුලින් ඇතිවන යම් විවේචනයක්, එහි ගැටලුවක් පුරවැසියට සිදුවන අගතියක් සිද්ධ වෙනවා නම් ඒ නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වයේ ගරුත්වයේ ආරක්ෂා වෙන අන්දමට ඒ පිළිබඳ සොයා බැලීමේ ව්‍යුහයක අවශ්‍යතාවය නිසා තමයි ඔබතුමාලගේ රජය බලයට පත්වීමේදී මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට මේ විශේෂ පාර්ලිමේන්තු ඔම්බුස්මරවරයා යෝජනාව ඉදිරිපත් කළේ. ගරු අමතුමනි, ඇයි මෙච්චර පරක්කු? දැන් අවුරුදු දෙකක් ආණ්ඩුවේ තව මාස කීපයකින් ගරු ජනාධිපතිතුමාගේ දුර කාලයට අවුරුදු දෙකයි. ඇයි මෙච්චර කාලයක් ප්‍රමාද වෙන්නේ? දැන් මොකද්ද සැලසුම? මොකද්ද මේ පිළිබඳව තියෙන මාර්ග සිතියම? මම පිළිගන්නවා අනිත් දේවල් එක්ක සම්බන්ධයි කියලා. හැබැයි එතකොට අනිත් දේවල් ගැනත් දැන් ඔම්බුඩ්ස්මන්වරයා සම්බන්ධව සැලසුමකුත් නැහැ. ඒ වගේම එයා සමග බැඳෙන නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීන අභිචෝදක කාර්යාලයේ පිහිටවීම පිළිබඳ ප්‍රගතියකුත් නැහැ. මොකද්ද තියෙන ප්‍රගතිය?
ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමා අහන පැහැදිලි කර ගැනීමට මගේ උත්තරේම කරුණු තිබුණා. නමුත් ඒක පැහැදිලි මදි හින්දා මම නැවත පැහැදිලි කරන්නම්. අපි අභිචෝදක කාර්යාලයේ පිහිටුවීමේදී බලාපොරොත්තු වන්නේ නීතිපතිවරයාගේ කාර්යභාරය කුමක්ද, අභිචෝදක කාර්යභාරයට අපි දෙන බලතල මොනවද යන්න. ඒතර මේ ඔම්බුඩ්ස්මන්වරයා සම්බන්ධ වෙන්නේ දැනට වර්තමානයේ නීතිපතිවරයාගේ බලතල ක්‍රියාත්මක කිරීමේදී වෙන අඩුපාඩුවක් වුණොත් ඒ ගැන දුක්ගෙනවිලි ඉදිරිපත් කරන්න. නමුත් අපිට අභිචෝදක කාර්යාලයේ බලතල නීතිපති කාර්යාලයේ බලතල වෙන් කරගන්නේ නැතුව ඔම්බුඩ්ස්මන්වරයා ස්ථානගත කරන්න ඕනේ කොයි ආතරයටද කියන එක අපිට හිතා ගන්න බැහැ මේ මොහොතේ. අන්න ඒ නිසා තමයි අභිචෝදක කාර්යාලයේ බලතල බෙදීම සම්බන්ධයෙන් වූ වාර්තාව ආවහම පස්සේ තමයි අපිට ඔම්බුඩ්ස්මන්වරයා ඒ ක්‍රමයට අනුව ස්ථානගත කරන්න වෙන්නේ. ඒ වගේම අපි දැන් වැඩ කරනවා, වැඩ නොකරනවා නෙමෙයි. නමුත් අවසාන වාර්තාව ඉල්ලන තියෙක විතරයි තියෙන්නේ. ඒක නිසා මුකුත් නොකරන්නේ නෙමෙයි, කරනවා. නමුත් මේ පියවර ගණමින් පවතින්නේ. ඔම්බුඩ්ස්මන්වරයා පත් නොකරන්න හේතුව ඕකයි. මම පැහැදිලි කරේ.
ඔබතුමා හොඳින්ම දන්නවා මේ රටේ පරිසර දූෂණය පිළිබඳ විශාලතම අභියෝගය එල්ලුණේ එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව නිසා සිදුවුණු හානිය. එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව නිසා සිදුවුණු පාරිසරික හානිය පිළිබඳව මේ රටේ විද්වත් වගකිවී යුතු පුරවැසියන් රාශියක් විසින් ගිහි පැවිදි කණ්ඩායම් ගණනාවක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් නඩු ඉදිරිපත් කරලා ගරු ශ්‍රේෂ්ඨාධිකරණය ඩොලර් බිලියනයක් මූලික වශයෙන් වන්දි වශයෙන් ලබා ගැනීමට හැකියාවත්, ඒ වගේම තවත් දිගුකාලීන හානි පියවීම සඳහා පාරිසරික හානි පියවීම සඳහා වූ සහන ලබා දීමත් පිළිබඳව ගැඹුරු විස්තරාත්මක නඩු තීන්දුවක් දුන්නා. ඒ වගේම ඒ නඩු තීන්දුව අනුව කිව්වා නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරීත්වය ගැන, එක්ස්ප්‍රෙස් ප්‍රල් නෞකාව සම්බන්ධව නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ස්වාධීනත්වය පිළිබඳව ස්වාබැලීමට, ඒ කියන්නේ මේ ප්‍රශ්නේ අහලා තියෙන විදිහට මේ දුක්ගැනවිලි පිළිබඳව ස්වාබැලීමට අල්ලස්සා දූෂණ විමර්ශන කොමිසමට පැවරුවා. ඒ වගේම මේ මුදල් අය කර ගැනීම, වන්දි අය කර ගැනීම පිළිබඳව වෙනම ක්‍රියාමාර්ගයක් යෝජනා කරා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ වෙලාවේ මේ පාර්ලිමේන්තුවේ අජිත් මානප්පෙරුම් මැතිතුමාගේ සභාපතිත්වයෙන් යුක්ත කමිටුවටත් බලපෑම් ආවා. මේ නඩුව ලංකාවේ පවරන්න පුළුවන්කම තියෙද්දි, අධිකරණ බලය ලංකාවට තියෙද්දි, සිංගප්පූරුවට මේ නඩුව අරන් ගියයි කියන කාරණය පිළිබඳ විමසනකොට ඒ පාර්ලිමේන්තු කමිටුවේ ක්‍රියාකාරීත්වයක් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතත්වය නතර කළා. පාර්ලිමේන්තුවට නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිත වෙන එක නතර කරා. මම මේක ඊයේ සිදු වුණු ගරු ඇමතුමා ඔබතුමා කරුණු දක්වපු කාරණේ ඊයේ යම් සිදුවීමක් මේ රටේ සිද්ධ වුණා. ඒ සිදුවීම සම්බන්ධ පුද්ගලයොත් මේ ක්‍රියාවලියට සම්බන්ධ. එතකොට ඒ වෙලාවේ නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරීත්වය, නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වයට බලපෑම් කරපු පුද්ගලයන් ගැන විමර්ශනය කරන්න කටයුතු තීද්දි, අල්ලස්සා දූෂණ විමර්ශන කොමිසම මේ පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කළ තීද්දි, ඒ ශ්‍රේෂ්ඨාධිකරණයම පංච පුද්ගල විනිශ්චය මණ්ඩලයක් දීපු තීන්දුව ඊට වඩා අඩු විනිශ්චයකාරවරුන් යුතු තීන්දුවක් මගින් ත්‍රිපුද්ගල හදිසියෙම ඒ සම්පූර්ණ ක්‍රියාදාමය අතහැර බැලුවා. දැන් ඔබතුමාට කියන්න පුළුවන් ඒක නෙමෙයි මැදිහත් වෙන කමයක් නෑ.
මම රජී පෙරේ කෙනෙක්.
මම කියන්නේ මම ශ්‍රී ලංකාව අවසන් කරන්න. ඔබතුමාට කියන්න පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මැදිහත් වෙන්න බෑ කියලා. නමුත් රජයේ හැටියට නීතිපති දෙපාර්තමේන්තුව හා සම්බන්ධව එල්ල වුණු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ තිබුණු නිර්දේශය මොකද ඔබතුමාට තියෙන නීතිපති දෙපාර්තමේන්තුව. ඒ පිළිබඳව මේ ස්වාධීනත්වයේ පිළිබඳව තාමත්ම දෙපාර්තමේන්තුව අපකීර්තියට පත් වෙන ආකාරයේ ඒ සිදුවීම පිළිබඳව කවුද වගකීම යුත්තේ? පරීක්ෂණ කටයුතු ප්‍රගතිය කවුද? ඒ වගේම දෙපාර්තමේන්තුවට මේ නඩුව සිංගප්පූරුට අරගෙන ගිහිල්ලා සිංගප්පූරුවේදී නඩුව අනාථ කරන්නට දායක වෙච්ච පුද්ගලයෝ කවුද කියලා රජය වශයෙන් ඔබතුමා විමර්ශනය කිරීමට කටයුතු කරනවද?
හොරඹ ආශ්‍රණානේකාර
අරු නියෝජක කතානායකතුමනි, මම ස්ථාවර නියෝග 33 එකේ දෙවන කොටසට අවධානය යොමු කරනවා. අතුරු ප්‍රශ්න මගින් මුල් ප්‍රශ්නයේ ඇතුළත් නොවන කාරණා මතු කර නොලැබිය යුතු අතර වාචික පිළිතුරු පැනනගෙන යම් කාරණයක් වඩාත් පැහැදිලි කර ගැනීමේ කරස පවණක් පිළිදෙත්තේ කියලා. මේ ප්‍රශ්නේ අහලා තියෙන ඔම්බුඩ්ස්මන්වරයා ගැන, දැන් අහන්නේ එක්ස්ප්‍රෙස් පර්ල් නැව ගැන. මම පැහැදිලිව කියනවා මේකට අපිට උත්තර දෙන්න පුළුවන් සභාවේ රීති අනුව නිවැරදිව අහන්නේ කියලා ඉල්ලීමක් කරනවා. මේ පිළිතුරට මම උත්තර දෙන්න බැඳිලා නැහැ.
Honorable Ravi Karunanayaka to ask the Minister of Finance, Planning and Economic Development.
මේක කතා නැති තුමනි මම ප්‍රශ්නය අහනවා.
Honorable Minister,
පිළිතුරු ලබා දෙනවා ගරු කතානායකතුමනි.
Yes, Honorable Deputy Minister.
ගරු මන්ත්‍රීතුමා, ඉතාමත් කාලීන වැදගත් ප්‍රශ්නයක් තමයි විමසලා තියෙන්නේ. එතුමා අහන පළවෙනි කොටසට පිළිතුර තමයි 2015 වර්ෂය, මම මේ සියලුම දේවල් කියන්නේ ඇමරිකන් ඩොලර් බිලියන වලින්, 2015 10.54, 2016 අවුරුද්දේ 10.31, 17 අවුරුද්දේ 11.36, 18 අවුරුද්දේ 11.89, 19 අවුරුද්දේ 11.94, 2020 අවුරුද්දේදී 10.04, 2021 අවුරුද්දේදී 12.49, 2022 අවුරුද්දේදී 13.10, 2023 අවුරුද්දේදී 11.91, 2024 අවුරුද්දේ 12.77, 2025 අවුරුද්දේදී 13.58 සහ 2026 වර්ෂයේ පළවෙනි මාස 4 සඳහා 4.53. එතකොට දෙවෙනි කොටසට පිළිතුර ගරු මන්ත්‍රීතුමා, මේ සියලුම අවුරුදු ටික මේ විදිහටම කියවන්න ඕන, උත්තරේ දෙන්න ඕනද? හරි, මම අන්තිම අවුරුදු 3-4 අනිත් ටික සභාගත කරන්නම්. එතකොට දෙවෙනි එකට අන්තිම අවුරුදු 2022 අවුරුද්දේ ඉඳන් මම කියන්නම්. 2022 අවුරුද්දේ ඉඳන් මම කියන්නේ කියන සියලුම දේවල් ඇමරිකන් ඩොලර් බිලියන. එතකොට 2022 අවුරුද්දට අදාළව 18.29, 2022 18.29, 2023 16.81, 2024 18.84, 2025 21.48 සහ 2026 අවුරුද්දේ පළවෙනි මාස 4 ඇතුලේ 8.22. ඊට පස්සේ තුන්වෙනි අනුප්‍රශ්නය, ඒකත් 2022 අවුරුද්දේ ඉඳන් ගත්තොත්, 2022 අවුරුද්දේදී මේකත් ඇමරිකන් ඩොලර් බිලියන වලින් කියන්නේ, 2022 අවුරුද්දට අදාළව ඍණ මේ ඔක්කොම මයිනස් අගයන් මම කියන ඒවා. එතකොට 2022 අවුරුද්දට අදාළව 5.18, 2023 අවුරුද්දේදී 4.9, දෙදස් විසිහතර අවුද්දේදී 6.06යි 2025 අවුද්දේදී 7.89ක් සහ 2026 අවුද්දේ පළවෙනි මාස 4 ඇතුලේ 3.69යි. ඊට පස්සේ 4 වෙනි අනු ප්‍රශ්නයට පිළිතුර 2022 අවුද්දේ ඉඳන් ගත්තාම මේ දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් විදිහට තමයි මේ ගණන් කියවන්නේ, පර්සන්ටේජ් එකක් විදිහට. එතකොට 2022 අවුද්දේදී 117.1යි, 2023 අවුද්දේදී 14.2යි, 2024 අවුද්දේදී 12.8යි 100ට, 25 අවුද්දේදී 100ට 12.5යි. ඊට පස්සේ අහන ගැටලුව ටිකක් විස්තරාත්මක වගුවක් තියෙන්නේ 26 මාස 4ක. මම මේක වගුවත ගන්න සම්පූර්ණ පිළිතුර මෙතන ඇතුළත් වෙනවා. ඊළඟට විදේශීය සේවන් සඳහා සිදු කළ ගෙවීම් වල වටිනාකම විදියට දෙවෙනි ප්‍රශ්න විදියට අහනවා. එතන අනු දෙවෙනි ප්‍රශ්නය, එතන 2022 අවුද්දේදී ගත්තාම මේ කියන ඒවත් ඇමරිකන් ඩොලර් මිලියන වලින් කියවන්නේ. එතකොට 2022 අවුද්දේදී මිලියන ඇමරිකන් ඩොලර් මිලියන 953යි, 22 අවුද්දේදී 2023 අවුද්දේදී 2363යි, 2024 අවුද්දේදී 3475යි, 2025 අවුද්දේදී 3539යි, 2026 අවුද්දේ පළවෙනි මාස 4 සඳහා 1241යි. ඊට පස්සේ ඒකේ තුන්වෙනි කොටස අහනවා වෙළඳ ශේෂය ගැන. එතකොට ඒකත් අපි 2022 අවුද්දේ ඉඳන් බැලුවොත් මේ සියලුම පිළිතුරු 2015 ඉඳන්ම තියෙනවා. මේක මම සභාගත කරන්නම්. එතකොට 2022 අවුද්දේදී ඇමරිකන් ඩොලර් බිලියන වලින් මම මේ කියන්නම්. බිලියන වලින් කියනවා නම්
ඔව් යස් රවි කොරණායක
3B එකේ අතුරු ප්‍රශ්න පහට උත්තර දුන්නා නම් අනිත්‍යව සභාගත
කරනවා. 3B එකේ අතුරු ප්‍රශ්න පහ
ඇලන් ෂොප් පේමන්ට් ගෙවුම් ශේෂය සම්බන්ධ උත්තර
දුන්නා. රවි කොරණායක යස් it's a very extensive reply. I think you're all right with the table, that document, and you like to go to your first supplementary question.
ඔබානේ මේ ගරු මන්ත්‍රීතුමාගේ ගෙවුම් ශේෂය
කියන දාන්න. What are the salient features of that reply? Honorable Deputy Minister.
මේව තියෙන 2022 අවුද්දේදී ගත්තාම ඍණ 1440යි, ඇමරිකන් ඩොලර් මිලියන. ඊට පස්සේ 2023 අවුද්දේදී ධන 1439යි, 24 අවුද්දේදී 1207යි ධන, 25 අවුද්දේදී 1719යි ඩොලර් මිලියන ධන. ඊට පස්සේදී ඒකේ ඇයන්නේ පළවෙනි එක මේ අහනවා ගෙවුම් ශේෂ හිගය වැඩි දියුණු කර ගැනීම සඳහා ඉලක්කගත කර ඇති ශේෂ්ත්‍ර මොනවද කියලා අහනවා. එතකොට ශ්‍රී ලංකාවේ ගෙවුම් ශේෂ හිගය වැඩි දියුණු කිරීම සඳහා ඉලක්ක කරගත් ප්‍රධාන ශේෂ්ත්‍ර අතරට මෙන්න මේවා තමයි එන්නේ. පළවෙනි එක තමයි අපනයන ඉපයීම් වැඩි කර ගැනීම. අපනයන ඉපයීම් වැඩි කර ගැනීම සඳහා වෙළඳ භාණ්ඩ අපනයනය, තේ ඇඟලුම් රබර් නිෂ්පාදන ICT සේවා ආදිය ඇතුළත්ව පුළුල් කිරීම සහ අපනයන වෙළඳපොළ හා නිෂ්පාදන විවිධාංගීකරණය කිරීම. දෙක, සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය කිරීම. සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය කිරීම සඳහා වැඩි සංචාරක පැමිණීම් ආකර්ෂණය කර ගැනීම තුළින් සංචාරක ආදායම් වැඩි කර ගැනීම. තුන, සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම. සෘජු විදේශ ආයෝජන වැඩි කර ගැනීම සඳහා නිෂ්පාදන අංශ සහ යටිතල පහසුකම් සඳහා විදේශ ආයෝජන දිරිමත් කිරීම. ඊළඟ එක සේවක ප්‍රේෂණ වැඩි දියුණු කිරීම. සේවක ප්‍රේෂණ වැඩි දියුණු කිරීමට විදේශ රැකියා අවස්ථා සඳහා පහසුකම් සැලසීම සහ විධිමත් මාර්ග සඳහා ප්‍රේෂණ ඉදිරිපත් කිරීම. ඊළඟට ආනයන කළමනාකරණය කිරීම. ආනයන කළමනාකරණය කිරීම සඳහා ආනයන ආදේශක දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම. ඊළඟ එක තමයි සේවා අපනයනයේ පුළුල් කිරීම. සේවා අපනයනයේ වැඩි කිරීම සඳහා ICT BPM වැනි සේවා මුල්‍ය සේවා නැවගත කිරීම සහ පහසුකම් අංශ පුළුල් කිරීම. අවසානයක විදේශ විනිමය සංචිත ශක්තිමත් කිරීම. ඊට පස්සේ බාහිර ණය කළමනාකරණය වැඩි දියුණු කිරීම. විදේශ විනිමය සංචිත ශක්තිමත් කිරීම සඳහා සංචිත සමුච්චය වැඩි කර ගැනීමට හා විනිමය අනුපාත ස්ථිරත්වය පවත්වා ගැනීමට ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම. ඊට පස්සේ ඒක දෙවෙනි එකට විස්තරාත්මක වගුවක් තියෙන එකත් මම සභාගත කරන්නම්. ඊට පස්සේදී ඒක තුන්වෙනි එක පෞගිය වර්ෂ 10 තුල ගෙන්වා නොමැති විදේශයන්හි රඳවා ගැනීමත් අපනයන ආදාමේ වටිනාකම් වෙනුවෙන් වශයෙන් කොපමණද කියලා අහනවා. මේකට පිළිතුර තමයි 1953 අංක 24 දන්න විනිමය පාලන පනත යටතේ නිකුත් කරන ලද 93.26 දින ඇති අංක 759 ඇලිරප් 15 දන්න ගැසට් නිවේදනය මගින් අපනයන කරුවන් විසින් අපනයන ඉපෙයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කරන ලදී. එසේ වුවත් විනිමය පාලන පනතේ නිකුත් කරන ලද 2016.41 දින ඇති අංක 19.86 ඇලිරක් 43 දරන ගැසට් නිවේදනය මගින් ඉහත නිදහස් කිරීම අවලංගු කරන ලදී. ඒ අනුව 1993 වර්ෂයේ සිට 2016 වසර දක්වා අපනයන ඉපෙයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ අවශ්‍යතාවයන් නොතිබිනි. 2017 අංක 12 දන්න විදේශ විනිමය පනත ක්‍රියාත්මක කිරීම සහ විනිමය පාලන පනත අවලංගු වීමත් සමග විදේශ විනිමය පනතෙහි නියමයන් ප්‍රකාරව අපනයන ඉපෙයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ අවශ්‍යතාවය අඛණ්ඩව පැවතිනි. 2020 වසරේ සිට විදේශ විනිමය සංචිත පහළ යාමත් සමග 1948 අංක 58 දන්න මුදල් නීති පනත යටතේ රීතියෙන් නිකුත් කරමින් අපනයන ඉපෙයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම අනිවාර්ය කිරීම සඳහා පියවර ගන්නා ලදී. 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහා බැංකු පනතේ විධිවිධානයෙන් යටතේ නිකුත් කරන ලද 2024 අංක 1 දරන අපනයන ඉපෙයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ රීති ප්‍රකාරව සියලුම භාණ්ඩ සහ හෝ සේවා අපනයන කරුවන් විසින් අදාළ භාණ්ඩ නැවගත කරන ලද දිනයේ සිට හෝ සේවාවන් සැපයූ දිනයේ සිට දින 180ක් ඇතුළත තම අපනයන ඉපෙයීම් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවට ගෙන්විය යුතුය. මේ රීතීන්ට අනුකූලව සියලුම බලපත්‍රලාභී බැංකු අපනයනකරුවන් වක්‍ර අපනයනකරුවන් විසින් වාර්තා ප්‍රකාශන ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක වෙත යොමු කළ යුතුය. ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව බැංකු විසින් ඉදිරිපත් කරන වාර්තාවලට අනුව 2022, 23, 24 සහ 25 යන වර්ෂවලදී පිළිවෙලින් ඇමරිකානු ඩොලර් මිලියන 14,596ක් 11,165ක් 11,417ක් සහ 12,027ක් භාණ්ඩ අපනයන ආදායම් ලෙස ශ්‍රී ලංකාවට ලැබී ඇත. පසුගිය වසර 4ක කාල සීමාව තුළ භාණ්ඩ අපනයන ආදායමෙන් වටිනාකමෙන් 96%ක් පමණ මෙරටට ගෙන්වා ඇති බව මෙයින් පිළිබිඹුවේ. මේ අතර අපනයන ඉපෙයීම් ශ්‍රී ලංකාවට ආපසු ගෙන්වා ගැනීම සඳහා සමීපව නිරීක්ෂණය කිරීමේ අරමුණින් 2023 වසරේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපනයන ඉපෙයීම් අධීක්ෂණ පද්ධතිය නමින් පද්ධතියක් හඳුන්වා දෙන ලදී. මේ පද්ධතියේ සැසදීම් ක්‍රියාවලියට අනුව බැංකු හා තෝරාගත් අපනයන කරුවන් අනුකූලතාවය නිරන්තරයෙන් පරීක්ෂා කරමින් භාණ්ඩ අපනයන ඉපෙයීම් රටතොලට ගෙන්වා ගැනීම තහවුරු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරයි. ඒකේ හතරවෙනි කොටස ඊට සඳහන් රීතිවලට අනුව භාණ්ඩ හා සේවා අපනයනය කරන ලද සියලු අපනයන කරුවන් විසින් තම අපනයන ආදායම භාණ්ඩ නැවගත කරන ලද දිනයේ සිට හෝ සේවාවන් සැපයූ දිනයේ සිට දින 180ක් ඇතුළත අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවට ගෙන්විය යුතුය. ඒ අනුව අපනයන කරුවෙකුට භාණ්ඩ නැවගත කළ දිනයේ සිට හෝ සේවාවන් සැපයූ දිනෙන් පසු තම අපනයන ආදායම උපරිම වශයෙන් දින 179ක් පමණක් විදේශයන්හි රඳවා තබා ගැනීමට අවසර ඇත.
Honorable Ravi Karunanayaka, in case you have a supplementary question.
Niyojya Kathanayaka Thumani, dunna uttare thura meka parichanaya karala balana avasthavedi apata peenawa kotas ekak ekak thamai obe C3 ta labuna piluturai C4 ta dunna pilutura athara paraspara thiyena muka ekaka kiyenawa meke විදේශ විනිමය පනත 1953 සංශෝධන ලක් වුණා. ඊට පසුව මේක පිට තියෙනවා.
ඊට පස්සේ හතරෙනියගේ උත්තර කියනවා දවස් 179ට වැඩි තියන්න බෑයි කියලා. මගේ අර්ථය වන්නේ මේ ඔබතුමාලා ආව පසුව කියලා තිබ්බ US ඩොලර් බිලියන් 50ක් රටෙන් පිට තියෙනවායි කියලා. ඉතින් ඒක කොයි විදියටවත් වෙන්න බෑ මේක උත්තරේ තුල. ඉතින් දැනට ඔබතුමාලාගේ දත්ත අනුව අපනයන කරුවෙක්ට වැඩියෙන්ම තියන්න පුළුවන් දවස් 179යි. ඒක රටට සහ ඔරොත්තු දෙන්නේ නැත්නම් ඔබතුමාලට සම්පූර්ණ අයිතිය තියෙනවා ඒක සම්පූර්ණයෙන්ම නැති කරන්න. ඒක පිළිගන්නවාද? ඒ වගේම තමයි මෑතකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 2026 දෙසැම්බර් 31 වෙනකොට තමයි ගිවිසුම අවසන් වෙනවා. ඒ අවසන් වෙන අවස්ථාවේදී ඇමතුමනි ජාතික අපනයන සංවර්ධන සැලැස්ම අනුව ඔබතුමාලා දැන් සුමාන දෙකකට ඉස්සෙල්ල ඉදිරිපත් කළ තියෙන සැලැස්මක් ඒකේ අපනයනයේ අදට බිලියන් 20ක් තියෙන එක නියෝජක කතානායකතුමනි මේක බිලියන් 36කට අවුරුදු 5කින් වැඩි කරනවා කියලා තියෙනවා. දැන් මම මේ සම්බන්ධයෙන් උත්තර අහලා තිබ්බේ එවැනි උත්තරයක් ලබා දෙන්නයි. මෙතෙක් දුර අවුරුදු 20කට දලදේශීය නිෂ්පාදන 100ට 4යි 5ක් තියෙනකොට අන්තිම අවුරුදු 10 තුළ 100ට 3.5 4ත් අතර තියෙනකොට ඔබතුමාලාගේ ඒ සැලැස්ම අනුව 100ට 16ක වර්ධන වේගයක් තියාගෙන හැම අවුරුද්දෙම US ඩොලර් බිලියන් 5ක් වැඩි කරන කිසිම ප්‍රායෝගික අත්දැකීමක් නැති සැලැස්මක් තමයි ඉදිරිපත් කළා තියෙන්නේ. මේ තියෙන දත්ත අනුව මේ අවුරුදු 5 කොහොමද 100ට 300ක ප්‍රවර්ධනයක් ඇති කරන්න පුළුවන් වන්නේ? කරුණාකර රජයේ නිලධාරීන් ඔබතුමාලට වැරදි තොරතුරු දීලා ඒක තුළින් රටේ අභිවෘද්ධිය
උත්තර
දෙන්න එපයි කියන එක මම ඔබතුමා ඉල්ලනවා. කරුණාකර ඒක සාක්ෂාත් කරන්න පුළුවන්ද?
Honorable Deputy Speaker, Deputy Minister,
ඔබතුමා අර ඉස්සෙල්ලා සඳහන් කරපු කරුණට අර දින 179 කියන කාරණේ අපි ඒක විධිමත්ව සලකා බලලා ඒ කියන කාරණේ එහෙම ඉටු කරන්න පුළුවන්ද කියලා අපි ඒක සලකා බලන්නම්. ඊට පස්සේ අපනයන සංවර්ධන සැලැස්ම ගත්තාම ඒක ඉතාමත් විධිමත් විදියට කොහොමද අපි එතෙන්ට යන්නේ කියලා පියවරෙන්
අත්තනුව අවුරුදු 20කට 104යි තියෙන්නේ. ඉතින් මේක 400 ගුණයකින් වැඩි වෙන්නේ කොහමද?
ඒ ඔබතුමාට ඒ සැලැස්ම වන් ඉදිරිපත් කරන්න නම් ඒ සැලැස්ම ඇතුලේ පැහැදිලිව දක්වලා තියෙනවා එතෙන්ට යන්නේ කොහොමද කියලා රෝඩ් මැප් එක අපනයන සංවර්ධන මණ්ඩලය විසින් මැදිහත් වෙලා ඒක ඉතාමත් විධිමත් විදියට මොන ශේෂ්ත්‍රයන් වැඩි දියුණු කරලාද මේක ගන්න බලාපොරොත්තු වෙන්නේ කියලා ඉතාමත් විධිමත් විදියට දාලා තියෙනවා. අපි ඒක ඒ සැලැස්මේ ඒ යන ගමන් මග ඉතාමත් පැහැදිලිව ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අනුව තමයි මේ නිලධාරීන් කටයුතු ගන්න. ඉතින් අපි සියලු දෙනාටම අවශ්‍ය වෙන්නේ අපේ මේ අපනයනේ වැඩි කරගන්න. ඉතින් අපි
Honorable Ravi Karunanayake, you may pose your
supreme question. හරි දැක්ක ඉදිරිපත් කරන එක අත්‍යවශ්‍යයි කියන එක ඔබතුමා පිළිගන්නවා ඇති නේ?
Honorable Deputy Minister. Okay, Honorable Ravi Karunanayake, your second question.
Yes, Honorable Deputy Speaker. I can see your normally a friendly atmosphere is being fast-paced by trying to finish, but we have 7 MPs that don't be asking questions, Deputy Speaker. So just to put you at ease. Niyojaya Amathumani, මං කාරුණික ඉල්ලනවා මෑතකදී ඇමතිතුමා ආනන්ද විජේපාල ඇමතිතුමා ඊයේ ජනාධිපතිතුමා විශේෂ ප්‍රකාශයක් කරා මේ තියෙන සල්ලි ප්‍රමාණය අපනයනය නීතියනුකූලව නොවන මට්ටමට අපනයන කළා තියෙනවා කියලා. ඒක ලොකු බරපතල් ප්‍රශ්නයක් ලෙස තිබෙනවා. ඒ වගේම ගෙවුම් ශේෂය ඔබතුමා ඉදිරිපත් කළ තියෙන එකේ ලොකු ගෙවුම් ශේෂ හිඟයකට බලපානවා. දැන් මේ සම්බන්ධයෙන් රුපියල දෝලන වෙලා අද 342 343 තිබෙනවා. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලන්නේ කරුණාකර මේ අපනයන ක්ෂේත්‍රයේ දවස් 179කට වැඩි තියන්න බැරි නම් මේක වාන්චනික ඒවල තිබෙනවා නම් අර NDB ආයතනය වගේ ඇයි මෙතරම් නිහඬව සිටින්නේ? දැන් ඔබතුමාලා වාචික වහන ප්‍රශ්න වලට සහ ඔය යම් අතුරු අදහස් ඇවිල්ලා තියෙන දේවල් වලින් අත්අඩංගුවට ගන්නවා නම් ඇයි මීට වැඩිය විධිමත්ව මේ අපනයන ක්ෂේත්‍රයේ සහ ඩොලරේ ශක්තිමත් කරන්න පුළුවන් වැඩ කටයුතු කරන්නේ නැත්තේ? ඉතින් ඒ සම්බන්ධයෙන් අපනයන ස්වරූපය අඩු වෙනවා නම් මේකේ ගෙවුම් ශේෂය වැඩි වෙනවා නම් රුපියල දෝලන වෙන්න අවස්ථාව ඉඩ ලබා දෙන්න එපයි කියන එක මම කාරුණික ඉල්ලනවා. එහෙම නැත්තම් කොහොමද මේක ශක්තිමත් කරන්න කියන එක ඔබතුමාලගේ මේ දුන්න උත්තර තුරින් කොහොමද වෙන්නේ කියන එක කරුණාකරලා මේ සභාගත මේ පාර්ලිමේන්තුවට ජනතාවට දැනුවත් කිරීම ඔබේ වගකීමක් නොවේද කියන එක මම නියෝජ්‍ය කතානායකතුමාතුලින් ඉල්ලනවා.
හොනරබල් ඩෙපියුටි
ඔබතුමාගේ අදහස් දැක්වීම ඉතාමත් වැදගත්. ඇත්තටම ඒක තමයි ඊයේත් අපේ ගරු ජනාධිපතිතුමා මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කිව්වේ අපි මෙතෙක් කාලයක් රුපියල් ඇමරිකන් ඩොලර් බිලියනකට ආසන්න ප්‍රමාණයක් රටෙන් පිට වෙලා තියෙනවා. ඉතින් ඒක ඇත්තටම ඔබතුමාන කියනා වගේ මේක ඩොලරයේ ප්‍රමාණයටත් බලපානවා. ඇත්තටම ඩොලරයේ අවප්‍රමාණය වෙන්නත් බලපානවා. ඉතින් ඒක සහ ඒ වෙනුවෙන් රජයේ විදිහට નિયમિત ඒ කියන්නේ නීතිමය ක්‍රියාමාර්ග ගන්න ගාම්ම ඒ වගේ සිද්ධීන් නැවත ඇති නොවෙන්න අවශ්‍ය පියවරත් ඉතාමත් පැහැදිලිව අරන් තියෙනවා. ඉතින් ඒක තමයි ඇත්තටම අපි රජයක් විදිහට ඒ සිද්ධීන් අඳුනගත්ත ගාම්ම ඒකට අදාළ පරීක්ෂණ එක පැත්තකින් යන ගමන් අනිත් පැත්තෙන් එවැනි සිද්ධීන් නැවත ඇති නොවෙන්න අපි අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. ඒක තමයි.
We are going on to the next question. Honorable members, shall we? Honorable Dasi Jayasekhar, attorney at law, to ask the Minister of Health and Mass Media.
මම අහන කර කතා නේද?
පිළිතුරු ලබා දීම සඳහා සද්දේ කාලයක් ගන්නවා.
නියෝජ්‍ය කතානායකතුමා, මේ දැන් මේ ප්‍රශ්නේ නියෝජ්‍ය කතානායකතුමා.
සද්ද දෙකක් කාලයක් ඉල්ලලා තියෙනවා. Honorable Dasi Jayasekhar.
නෑ, දැන් මේකද ගරු කතානායකතුමා, ඉතාලම වැදගත් කාරණා. දැන් අද ඩෙන්ගු වලින් පිරලා රටවල් රට ඉවරටි ඉවරයි. හැබැයි ඇමතිත් නැහැ, නියෝජ්‍ය ඇමතිත් නැහැ. අද වැඩබලන සභානායක විතරයි ඉන්නේ. වැඩබලන සභානායක ඉන්නවා. වැඩබලන සභානායක මෙහෙ උත්තර දෙන්න.
This was discussed at length yesterday.
බැටුප් සහ ඩෙන්ගු අතර සම්බන්ධයක් නැහැ. මේ ඉතිහාසයේ පළවෙනි වතාවට නෙමෙයි පිළිතුරු ලබා දීම සඳහා කල් ගන්න පළවෙනි වතාවට නෙමෙයි ස්ථාවර නියෝග අනුව පිළිතුරු ලබා දීම සඳහා කල් ගන්න පුළුවන්.
Honorable member, we go to the next question. Honorable Rohan Bandara, to ask the Minister of Agriculture, Livestock, Land and Irrigation. Is Honorable Rohan Bandara here? No.